නැමිතා ප්‍රශ්නයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ වශයෙන් ඉන්ද්‍රිය මනස් එකලා ඉන්ද්‍රිය හයක් ගැන කියවේ. මේ ඉන්ද්‍රිය හයෙන් මනස ගැන විග්‍රහයක් කර දෙන වෙන්නේ ඉල්ලමි. මනස භෞතික අභෞතික වශයෙන් මේ වරහේ තියලා අනෙක් ඉන්ද්‍රියන් හයම හයම නෙවෙයි වරදයි තියෙන්නේ. අනික් මනස හඳුනනවා අනික් ඉන්ද්‍රිය පහයි. ඇස කන නැ චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහයි. මනේ ඉන්ද්‍රිය වෙන හය වෙන්නත් එක තමයි ඉන්ද්‍රිය හය වෙන්නේ. ඉතින් මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේවාට ඉන්ද්‍රිය ගෝචර කරගන්නා මිසක් ඉන්ද්‍රිය රස විඳින්න බෑ. ඒ ඉන්ද්‍රිය රස විඳීම සිද්ධ කරන්නේ මනසයි. අනික් වයින් කරන්නේ රූප ගෝචර කරගන්නවා, ශබ්ද ගෝචර කරගන්නවා, ගන්ධ ගෝචර කරගන්නවා, රසය ගෝචර කරගන්නවා, ස්පර්ශය ගෝචර කරගන්නවා. වර්තමාන මොහොතකදී ගන්නා වූ ගෝචරය ඇරින්ද පංචේන්ද්‍රියංග අරමුණු රස විඳින්න බෑ. අරමුණු විඳිනේ කරන්නේ මනස. එහෙනම් මනස හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ අරමුණු අර ගැනීමට ඉන්ද්‍රිය පහ ප්‍රයෝජනට ගන්න. ඉන්ද්‍රිය පහෙන් ගත්තා වූ අරමුණු මනස භුක්ති විඳින. මනසට තමයි අතීත අනාගත වර්තමාන තුන් කල්හි තිබෙන්නා වූ අරමුණු අරමුණු කරගන්න පුළුවන් රස විඳීමේ ක්‍රියාවලිය කරන්නත් පුළුවන්. රස විඳීමට හේතුකාරක වෙනවා මනස. අය මනස සතියෙන් තොරව ඕවා ගන්න ගියොත් ලොකු විනාශයකට පත් වෙනවා. දෝෂය වෙනවා. සතිය පිළිසරණ කරගෙන මනස ක්‍රියාත්මක වෙනු. ආර්ය මාර්ගයේ හතර සතිපට්ඨානෙ ක්‍රියාත්මක වෙනවා. එතනින් මාර්ගය වැදෙනවා. ඉතින් භෞතික අභෞතික වශයෙන් මේ ලෝක සම්මතිය වචන දෙකේ භෞතික සහ අභෞතික කියන ලෝකයාට විද්‍යානුකූල උපකරණ වලට ගෝචර වෙන හරියට ලෝකයා භෞතික කියනවා. එන්න නවීන විද්‍යාඥයෝ භෞතික කියනවා. ගෝචර කරගන්න බැරි හරියට අභෞතික කියනවා. ඒ සම්මතිය හැදිලා තියෙන්නේ යන්ත්‍ර සූත්‍ර ආදී මාර්ගයෙන් නවීන විද්‍යාව ගොඩනගාගෙන ඒ මිම්මක ඉන්න ඇයට ගෝචර නොවන හරිය අභෞතික, ගෝචර වෙන හරිය භෞතික. භෞතික අභෞතික දෙකක් තියෙනවා ඔතනින් හැදිලා. ගෝචර කරගත්තාට පස්සේ ඒක භෞතික වෙනවා. එතකන් අභෞතිකයි කියලා. නමුත් යන්ත්‍ර සූත්‍ර ආදීෙන් ගන්න පුළුවන්කම තියෙන ගෝචර කරන්න පුළුවන් එක්තරා මට්ටමක් විතරයි. එයින් එහා දේවල් ගෝචර කරගන්න යන්ත්‍ර සූත්‍ර බලවත් නැහැ. ඒවට අභෞතික කර කර ඉන්නවා යන්ත්‍ර සූත්‍ර කියාව එතන පරමාර්ථය කරගෙන ඉන්නවා. ඒකෙම නිගමනය කරන්න බලාවි. මනසට හැකියාව තියෙන සියල්ල ආරම්භ කරන්න. හැබැයි හැකියාව තිබුණාට ඒ ආරම්භ කිරීමේ හැකියාව වැහිලා ඉන්නේ. නීවරණයන්ගේ වැහිලා ඉන්නේ පුතජන පුද්ගලෙක. ඒ මට්ටමේ ක්ලේශයන්ගේ වැහිලා ඉන්නවා මෙහාට ඉන්න අය. නීවරණයන්ගේ සුද්ධ කරගෙන ප්‍රථම අධ්‍යායනටපත් වෙලා එතනින් කාම කෙලේ සුද්ධ කරගෙන එහාට ගිහ චතුර්ථ අධ්‍යායනට උපේක්ෂා එකගදා කියන තත්ත්වෙට ගිහිල්ලා අන්නේ නිදහස් වන්නා වූ මානසිකත්වයේ මෙහෙයවලා ඒකෙන් දැනගන්නවා දිවස දිවකන බල සිද්ධකීම ආදී වන්නා මේ අභෞතික කියන පැත්තේ පැත්තා. මනසින් ගෝචර කරන්න පුළුවන් දේට භෞතික අවාදී කතාවක් එතන නැහැ. ලෝකයේ රූප ධාතුන් ක්‍රියාත්මක වෙන හැටි, නාම ධාතුන් ක්‍රියාත්මක වෙන හැටි කියන දෙකේ ක්‍රියාකලාපයේ ස්වභාවය තමම අත්දකින්න. අත්දැකලා තමයි ওই දෙක තෝරාගන්නේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියලා මේ ධාතු හයකින් ලෝකෙ ගොඩනැගෙනවා. සජීවී අජීවී සියල්ල ගොඩනැගිලා තියෙන ධාතු හය. ඔන්නේ විඤ්ඤාණ ධාතු කියන කොටසයි කොටසක් තියෙනවා. ඒක තමයි මේ මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව හට ගැනීම හේතු වෙන්නේ අන්නේ මූල පදාර්ථය. ඒකත් විශ්වයේ නොපෙනෙන පැත්ත. ඉන්ද්‍රිය ගෝචර නොවන පැත්ත. ඉන්ද්‍රිය කියන්නේ යන්ත්‍ර සූත්‍ර ආදියට එවන්දු ඉන්ද්‍රිය ගෝචරනේ කොම්පියුටර් ආදියට ගෝචර වෙන්නේ නැති පැත්ත. මනේන්ද්‍රියට ටිකක් ගෝචරයි. ඒ මනේන්ද්‍රිය ගෝචරත්වයෙන් දැනගන්නවා. මෙහෙම ශක්ති විශේෂයක් ගොඩනැගෙන. ඒ ගොඩනැගෙන කර්ම ශක්ති විශේෂේ යම ක්‍රියාත්මක කරලා යමකට ගෝචරලා ක්‍රියාත්මක වෙනකොට ඒ ද්‍රව්‍ය පදාර්ථයන් ගොඩනැගෙන. ඒ හේතු වෙරේන විද්‍යාමාන ද්‍රව්‍ය පදාර්ථ ලෝකෙ බිහි වෙනවා. ඒ ද්‍රව්‍ය පදාර්ථ බිහි වෙන්නේ ඒ ද්‍රව්‍ය පදාර්ථ වලට ශක්තියක් ගැපෙච්ච නිසා. අන්නේ ශක්තිය දකින්නවා කර්ම ශක්තිය කියන කර්ම ශක්තිය මුල් කරගෙන හදගත්ත ශක්ති විශේෂයක්. කර්මයෙන් හට ගන්න හැටියක් දකිනවා. කම්ම සමුදය, රූප සමුදය. තව එකක් දකිනවා. ඇත්ත දැක්කේ නැති නිසා චතුරාර්ය සත්‍ය වැටහිච්ච නැති නිසා. අවිද්‍යාව නිසා බහිණ නිගමනයකින් රූප හට ගන්නවා. අවිද්‍යාව සමුදය, රූප සමුදය. ඒ නිසාම දෙවෙනි පියවරක් වශයෙන් අවිද්‍යාව නිසා කුෂ්ණාවර බහැ ගන්නවා. කුෂ්ණාව ගොඩනගා ගන්නවා මනසෙ. ගොඩනගන්නේ කුෂ්ණා සමුදයෙන් රූප සමුදයෙන් ක්‍රමයක් ගොඩනගගෙන. සංඛා සමුදය රූප සමුදය කියලා දකින්න. එතකොට දකින්නවා මේ අවිද්‍යාවෙන් කුෂ්ණාවෙන් සෝ හිතනකොට කියනකොට කරනකොට කර්ම නිස්පාදණය වෙනවා. මේ කර්ම නිස්පාදින්නහම ඒකිනු ශක්තිය ගොඩනගනවා. අනෝ වෙන ශක්ති විශේෂය. ඒක තමයි කම්ම සමුදය රූප සමුදය කියන්නේ. එහෙම හැදුවල පස්සේ ඒකෙන් හටගන්නා පරිවර්තනීය ක්‍රියාකාරීත්වයක් ඇති ලෝකයක්. සුද්ධාශකයන්ගේ පරිවර්තන සම්පීඩනයක් ඇතිලා භූත රූප හට ගන්න මහා භූත හට ගන්නවා. ඒව සම්පීඩනයක් ඇතිලා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පටි ධාතු කියන ධාතු වශයෙන් හටගෙන සම්පීඩනය වෙනවා. මෙන්න මෙහෙම ඒක කරලා හට ගන්නවා. එකින් එක ආහාර කරගෙන. ඒතරින ආහාර සමුදය රූප සමුදය. ගැප් කරපු ශක්තිය නැවතත් ගැප් කිරීම නිසා එකින් එකට සම්බන්ධ කිරීම නිසා විවිධාකාර සංයෝග පද්ධති ඒ ශක්තිය ගැඹෙච්ච ශක්තිය ක්‍රියාත්මක කරලා නිපද වෙනවා. මේකට කියනවා ආහාර සමුදය රූප සමුදය. රූපය ගොඩනගෙන පටන් ගත්තාම ඒක ගොඩනගෙන මිම්මක් තියෙනවා. ඒ මිම්මත් නිකන් ගොඩනගෙනවා. ඒකට කියනවා සමුදය ප්‍රත්‍යයෙන් රූප සමුදය වෙනවා. දරුවේ රූපන් වැඩෙන මට්ටමක් තියෙනවා. උසයන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට නිකන් වැඩෙනවා. ගන්න ආහාරින් ද ගැප්පෙච්ච ශක්තියක් නිසා ඒක මට්ටමකේ නවතින. වැඩිච්ච ගාවේ දීභාවක් නැතුව වැඩින්නේ. උපන් දරුව අවුරුදු 16 17 18ක් යනකොට බලාගෙන ඉඳි වැඩෙනවා. තවත් අවුරුදු 17 ගිහ අවුරුදු 36ක් වුණත් බලගහම ඒ උසෙච්චරයි ඊට පස්සේ. අවුරුදු 60ක් ගියාට පස්සේ මෙන්න බැලුවොත් ඒ උසෙච්චරයි වැඩිලා නැහැ. හැබැයි අවුරුදු 16ක් ඉඳලා ගම් කුංචි දරුව බලාගෙන ඉඳි උසය. අන්න ඒකෙන් තියෙනවා මොකද්ද? අර සමුදේ හේතු කොටගෙන රූපයේ යම් මිම්මකට හේතු වෙන ශක්ති ගැඹුණා නම් ඒ මිම්ම සම්පූර්ණ වෙනකන් ඒ ධාතුන් එකතු කරලා ඒ රූපයේ තියෙනකන් වර්ධනය වෙනවා. ඊට වඩා වර්ධනය කරන්න හැකියාවක් නැති නිසා ඊටහා ලොකු වෙන්නේ නැහැ. දැයිද ඔකට විද්‍යාඥයෝ, වෛද්‍යවරු මොන જાතිය ප්‍රශ්න කිව්වා? ওই ධර්මතාවයෙන් අහක ටිකක් හොයන්න මේ ඇට වැඩිීමේ ශක්තිය අවුරුදු 17 ගියලා පස්සේ වැඩිලා ඉවරයි. ඊට පස්සේ නෑ කියන්න බෑ. මොකද හේතුව? අවුරුදු 40 50 ගිය මිනිහෙක අතක් ඇන්නු. අර වතුර ටිකක් තියලා ඉන්න වෙලලා තියෙන හෙල්ලෙන්නේ නැති වෙන්නේ. මාස දෙකක් තුනක් ගිහින් මහ වෛද්‍යවරුම කියනවා දැන් ඇට වැසීලා. කවුද වැසීවි? ඇට වැඩිීමේ ශක්තිය නැති වෙනවා කැඩිචරේ වැසුනේ මොකද? අලුතෙන් අස්ති ධාතුව නිර්මාණය කරන්නේ වැසුනේ. තුවාලයක් හැදෙනවා. ඇතුළට කැල කපලා අහකට දාලා වගේ ඇතුළේ මස් කැල්ලක් අහකට දැම්මා. මායි මස් ගොබේ වැඩිලා ආයි පෑතින තුවාලේ හොඳ වෙනවා. ආයි තිබුණ ගන්න එනවා. ඊට වඩා වැඩි වෙන්නේ. නම් මස් වැඩෙන ශක්තියක් තියෙනවා, ඇට වැඩෙන ශක්තියක් තියෙනවා. කේස කලාපයේ වැල්ලයි තමයි පිට දිහාට තියෙනවා. ඉර කියලා තොර හොඳ වෙලා කියන්නේ කියලා මොකද කරන්නේ? සාහෘදය තරහා වෙලා අල්ලා ගත්තා. ගත්තා පිහියක් ඇදගෙන කපලා දැම්මා. බෙල්ල දිහාට නේකොට කෙස් ටික කපලා දැම්මා. දැන් බලන්න මොකද වෙන්නේ? අවුරුදු 30යි 35යි දැන් කාන්තාව. ආයි අවුරුදු 45 ගිහින් බලනකොට ඉවිච ගන්න පිටලකට ආයි කොණ්ඩේ වැටෙනවා. කේස වැටෙන ශක්තිය තියෙනවා. හැබැයි තව අවුරුදු 5ක් ගියාම මම ලබල ගොරම දැන් පිටලකට වැටිච්ච මට්ටමේ එහාට වැටිලා නැහැ. අර වැටෙන මට්ටම උඩින් වැටෙනවා. යට මට්ටමේ එහාට ඇදෙන්නේ. දැන් හේතු දකින්නේ නැහැ මොකද කියලා. අන්න ඒ වැටෙන මට්ටමක් තියෙනවා. ඒක එක්තරා ආකෘතියක් වටා වැඩෙන්නේ. ඒ ආකෘතිය සීමාවට විතරයි ඒකට ගෝචර කරගන්න. පිටින් කොච්චර ආහාර ගත්තත් පෝෂණය ලැබුණා. ඊට එහාට තියාගන්නේ නැහැ. මොකද හේතුව? හැය නිකන් වැඩෙනවා නෙමෙයි, කාපුහම වැඩෙනවා විතරක් නෙමෙයි. යම් ආකෘතියක් අනුකූලව කර්මජ රූපයක් තියෙනවා. ඒ කර්මජ රූපය හැඩතලයටයි එක වැඩෙන්නේ. ඒ ආහාර ශක්තිය පිහිටන. එින් එහාට හරියක් තියෙනවා නම් ඒ ශක්තිය මට්ටමින් එහා තියන්තු ඉවත් කරලා දාන්න. පරමාණු කරලා අහක බෙදාගන්න. ඒ නිසා වැඩෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමින් එහාට වැඩෙන්නේ උඩින් වැඩිලා ආවට තියාගන්නේ අයින් කරලා. අන්න ඒක මොකද වෙන්නේ? එයින් එහාට රූප නිරෝධ කරන පැත්තට වැටෙනවා. විපරිණාම හේතුවෙන් රූප නිරෝධ වෙනවා. ආස්කෝප නැති වෙන හැටි. හරම නැති වෙන ක්‍රමයක් තියෙනවා. අවිද්‍යා නිරෝධා රූප නිරෝධ. අවිද්‍යාංශය හටගත්ත රූප හටගන්න ශක්ති පහල කිරීමක් තිබුණා. අවිද්‍යා නිරෝධ කරපුවාම ඒ රූප පහල වෙන ශක්තිය ඉවරයි. දැන් රූප පහල කරන්නේ නැහැ. රූප නිරෝධය එක කරා. තණ්හා නිරෝධා රූප නිරෝධ. අවිද්‍යාව තිබුණාම තණ්හාව ගොඩ නැගිලා තණ්හාවට අනුකූල වන්නා වූ චිත්ත වේගයක් නැගිලා ඒ ශක්තිය අනුකූලව රූප පහල කරගෙන තිබුණා. තණ්හා නිරෝධ කරපුවාම ඒ ශක්තිය මාධ්‍ය ඇති වෙලා නැහැ. තණ්හා මුල් කරගෙන හටගන්නා රූප මාධ්‍යයක් ඇද්ද? ඒක හතර වුණා. ශාරීරිය හොදට තියෙනවා. ශාරීරියේ ඉන්ද්‍රිය පද්ධතිය හොදට වැඩ කරනවා. රහතන් වහන්සේට පිළිමි කෙනෙකුට නම් සුඛ ධාතු නැහැ වෙන්නේ. ධර්මයේ වෙලා තියෙන උන්වහන්සේට නැහැ කියේ. ඇයි වැඩෙන්නේ නැත්තේ? සෘෂ්ණා සමුදය රූප සමුදය. සෘෂ්ණා නිසා වැඩිච්ච ධාතුව සෘෂ්ණා විරෝධ නම් නවතින. ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නැති වෙන්නේ. නබෝ විද්‍යාවක වෙන සාධකයක් නෙවෙයි විද්‍යාවක කොහෙන්ද බෑ කොහොමද උනේ කිය. අන්න ඇති වෙන ආකාරය. කර්ම නිරෝධා. රූපනේ කර්මය නිසා හටගත් යම් රූපයක් ඇතනම් කර්ම නිරෝධනෝ කර්මයෙන් හටගන්න රූපය ඊට පස්සේ හටගන්නේ නැහැ. ඒක රූප නිරෝධ කරන මාර්ගය. ආහාර නිරෝධා රූප නිරෝධ. ආහාරයක් නිසා යමක් හටගන්න නම් ඒ ආහාරය නොදුනොත් ඒක හටගන්නේ නැහැ. ඒ තාම කරන්නේ. විපරිණාම ධම්මා රූප නිරෝධ. යම් මට්ටමකට වැඩුණාට පස්සේ ගෙවෙන හැම පැත්තක ක්‍රියාත්මක වෙනවා නම් එතන බලන රූප ගෙවිල යනවා මිස වැඩෙන්නේ නැහැ. ඒක තමයි විඥාන රෝධා රූප නිරෝධය. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ගහක ගෙඩියක් හිරි බුබුලක් වශයෙන් තිබිලා බලාගෙන ඉඳි වෙන ගැටයක් වෙනවා. ඒක බලාගෙන ඉඳි වැඩි වැඩි පැහැෙනවා. පැහිලා ඉවරනාට පස්සේ මොකද වෙන්නේ? දැන් වැඩෙන්නේ නැහැ ඉදෙනවා. ඉදිරිය උනාට පස්සේ මොකද වෙන්නේ? තාව වැඩෙන්නේ නැහැ කුණු වෙනවා. අනේ ඉපරණා ගැතල ගියා. හේතුවක් නිසා වැඩිච්ච එක හේතුවේ මට්ටමට වැඩුණා. ඒ හේතුව ගෙවිල යනකොට ඒ හටගත්තේ ගෙවිල ගිහින් වෙලා හිටන් ගිලායි පස්සෙලා ගියා. සජීවි අජීවි සියලු දේකම වෙලක් වෙන්නේ තියෙන්නේ. මොකද සජීවි අජීවි සියල්ලේම මුල මොකද්ද? කම්මස කෝමි කම්මදාය ආදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්මපටි සරණෝ. යංගම් මං කවිසාමිති කල්යාණං වා පාපකං වා සසදායදෝ වයිසාජි කර්මයේ මුල් වෙලාදී. එතන මුල් වෙලා තමයි අවිද්‍යාව ගොන්නගෙන උට තෘෂ්ණාව ගොන්නගිලා හිතෙන් කයින් වචනින් කර්මයන් සිද්ධ කරලා යන වැඩ පිළිවිද. මේ අවිද්‍යාවත් ගොඩ නැගෙන එකක් නිසා අවිද්‍යාව සදාතනික පවතින එකක් නෙමෙයි. චතුරාර්ය සත්‍යයේ පිළිවඳ නොදැනීම යම් තාක් වේද. ඒ තාකල් වූ අවිද්‍යාව ගොන්නගෙන. අවිද්‍යාවේ වැඩ අවිද්‍යාව නරකයි කියලා අහන්නේ නැතුව අවිද්‍යාවෙන් දෙන්නා වූ නිගමනය හොඳයි කියලා දෙනවා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා දෙනවා. දුක දේ සුඛයි කියලා අදහස් දෙනවා. අනාත්ම දේ අත්තයි කියලා අදහස් දෙනවා. මේ නිසා ලෝක සත්‍යය ලෝකේ හොඳයි කියන නිගමනයට වැහ ගන්නවා. එහෙනම් ලෝකේ හොඳයි කියන නිගමනයේ හිතන හිතන තාකල් අවිද්‍යාවේ හේතුන් ඒ මොහොතේ ගොඩ නැගෙනවා. හොඳයි කිය කියා ආස්වාදයේ බැඳෙන තාකල් තෘෂ්ණාව ගොඩ නැගෙනවා. යම් මොහොතක අවිද්‍යාව දුරු කරන්න යථාර්ථය දැක මොහොත බලන් ඔය ක්‍රියාවලිය නතර කරාම එතන පටන් අවිද්‍යාව ගොඩ නැගින්නේ. නේ අවිද්‍යාව කියන්නේ අනාදි සසරේ පටන් ගෙන එක දිගට එන ඒක කියන්නේ නෙමෙයි. ඒ මොහොතේ ගොඩ නැගෙන සියආදාමෙන් ප්‍රතිඵලය. යථාර්ථයෙන් දනසාකල් අනුසේ තියෙනවා. අවිද්‍යාවට හේතු වෙන කරුණු ඉදිරිපත් වෙච්ච ගාම අවිද්‍යාව නැගීලා ඒක ප්‍රියයි කියන අදිස්ථානේ ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඒක ඇතුළු කරලා අවිද්‍යාව යලි යලි ගොඩ නැගේ. ඔකයි සිද්ධ වෙන්නේ. ඥානමේ මනස අනික් ඉන්ද්‍රියන් හයම සමග සම්බන්ධයි නේද කියලා මේ අහන්නේ මේ. මේ සංයුක්ත වෙලා කියන්නේ සමග ඉදෙන්නේ ওই විදිහට. මනස ක්‍රියාත්මක වෙන මනස අනික් ඉන්ද්‍රියන් සමග නැහන සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වීමේදී විපාක ඵලයේ එකක්. ඒක සමග සමග ඉදෙන තව දෙයක් තියෙනවා. ඒක තමයි චන්දරාගය කියන්නේ. ඒකට කියනවා චන්ද. අවිද්‍යා තෘෂ්ණා එද ඉච්ඡා ආසා නොයි කාකාරයෙන් පෙන්වන්නේ මොකද්ද? ඔය සමගයේ දෙන දහම. සංකාර පත්‍යා විඥානං කියනකොට සංකාර නිසා විඥාන වේ කිව්වොත් වැරදි. නම පොතල හොරන්නේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ. සත්‍ය වෙන්නේ සංකාර කියලා ගන්න. විඥාන පත්‍ය නාම රූපං කියනකොට. විඥාන හේතුවෙන් නාම රූප වේ කියලා ගන්න. සත්‍ය වෙන්නේ කැලලක් තියෙනවා. ඒක හැර හොරගෙන නැති නිසා පරිත්‍යාමපාදේ වෙහි. විඥානේ අවිද්‍යාව සමග එකතු වෙලා සංයෝග වුණොත් තමයි අවිද්‍යා සම්ප්‍රිත විඥානයක් ඇති. අන්න අවිද්‍යාව සමග ඉතිච්ච අවිද්‍යාව සමග ඉන්න කුෂ්ණාව සමග එකතුනොත් තමයි නිපදෝන නාම රූපය සතර ගමට හේතු වෙන જાතිය නිපදෙවි. ඒ නාම රූප අර චන්ද රාගයත් එක්ක බැඳුනොත් ඒ හේතු කුරේ තමයි සලායතන පහළ වෙන්නේ. සලායතන සමග චන්ද රාගයෙන් බැඳුනොත් තමයි ඒ හේතු කොටගෙන ස්පර්ශ අවිද්‍යා සහගත ස්පර්ශ පහළ වෙන්නේ. ඒක නිසා තමයි ඒවට සම්පස්ස කියලා වචනේ නැද්ද? ස්පර්ශ කියන එක ඉක්මන. තත්ත ගතමා වේදනාපත්‍ය පස්ස භාරයතන පත්‍ය පස්ස. චක්කු සම්පස්සෝ, රූප සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ අයං උච්චති. වේද මේ භාරයතන පත්‍ය පස්ස. පස්සපත්‍ය වේදනා. තත්ත ගතමා පස්සපත්‍ය වේදනා. මේ ස්පර්ශ ප්‍රති වේදනා වෙනවා කියෙ මොකද්ද? විනිකම් වේදනා වල මේ මාතෘකාව. චක්කු සංපස්සජ වේදනා, රෝත සංපස්සජ වේදනා, ගාන සංපස්සජ වේදනා, දිවහා සංපස්සජ වේදනා, කාය සංපස්සජ වේදනා, මනෝ සංපස්සජ වේදනා, අයම් වූදී පසපත්‍ය වේදනා. අනේ විග්‍රහය. එතන උද්දේශ නිදේශක. ඒතර තේරෙනවා. එහෙනම් මේක ස්පර්ශයේ නෙමෙයි වේදනා හදලා තියෙන්නේ. ස්පර්ශයේ චන්දරාගේ නැත්නම් ඉච්ඡාව සමග ඉදිච්ච ස්පර්ශයේ තමයි මේ වේදනාව වලට ගිහේ සමාන. ඒ වේදනාව නෙමෙයි සංහා හැදෙන්නේ. ඒ වේදනාව යමක එක එකතු වෙලා. තනියෙන් ඒක කරන්න බෑ. චන්දරාගය සමග නැත්නම් ඉච්ඡාව සමග එකතු වෙච්ච, ඉච්ඡාව සමග බැඳිච්ච වේදනාව නිසා තමයි සංහා හටගන්නේ. ඒ තණ්හාව තුරක් ඒ තෘෂ්ණාව එහිම යලි යලි බැඳීම නිසා. ඒකේ හේතු වෙන තමයි උපාදානිය හටගන්නේ. ඔය ක්‍රමයටයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපා එතන ඉච්ඡා නිදාන. ඔය කාම නිදානේ ඉච්ඡා. නාම රූප පත්‍ය පස්ස. නාම රූප පත්‍යව පස්ස. නාම රූප පත්‍යෙන් ස්පර්ශ වෙයි. ඉච්ඡා නිදානානි පරිග්‍රහණ. ඉච්ඡා නිදානින් මේ පරිග්‍රහණයේ සිද්ධ වෙන්නේ. ඉච්ඡාන සංත්‍යාන මමත්ව වස්ති. මේ හිතේ ඉච්ඡාව නැති වුණා නම් මමත්වයේ මගේ කියන එක නැහැ. අන් ඒතරයි රූප සම්භූත නැති. සම්භූත වෙන ඉච්ඡාවත් එක තිබුණොත්. ඉච්ඡාව සමග ඉතුරු. ඒකෙන් අහකර රූපේ විභූතේ. රූපේ විභූතේන කුසාන්ති පස්සද. රූපේ වෙනුණාට පස්සේ අර ඉච්ඡාව. ඉස්පර්ශයකෝ. ඉස්පර්ශෙන් රෝදෙන. එන පැහැදිලිව වෙනා තිනවා. ඉච්ඡා වන්දනයත් එකයි පරිච්ඡමපාදයේ හැකසලා තියෙන්නේ. අවිද්‍යාව නිසා සංකාර වේ, සංකාර නිසා විඥාන වේ, විඥාන නිසා නාම රූප වේ කියලා මාතෘකාව තෝරනවා සිංහල. නිසා වෙනව නම් එහෙම කාටවත් නිවන් දකින්න බෑ. මොකක් නිසාද? අසකන දිවනාසී ශරීරයක් තියෙනවා. මනක් තියෙනවා. රූප සම්ද ගසලා ස්පර්ශයක් තියෙනවා. ඇහැට පේනවා, කන්ට ඇහෙනවා, නාසීර දැනෙනවා, ක්‍රියාවලියක් වෙනවා. ඒක නම් ආයතන කිව්වේ. ඒ නිසා නම් ස්පර්ශ ආව. ස්පර්ශ තියෙනකම් වේදනා තියෙනවා. වේදනා තියෙනකම් තණ්හා එනවනේ. තණ්හා තියෙනකම් උපාදාන එනවනේ. උපාදාන තියෙනකම් භව වෙනවනේ. භව තියෙනකම් ජාති හට ගන්නවනේ. ඒ තාකල් ජරා මරණවත් නැnder වෙයි නා. ඒ නිසා හට ගන්නවා නම් සත්‍යෙට මිදෙන්න බෑ. කිනු සත්‍යෙට. මිදෙන්නේ මොකක්ද? ඔය නිසා කියන වදනේ වරද්දලා තියෙන සභාවේ ප්‍රශ්න තියෙනවා. අනේ පටිච්ච කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අවිද්‍යාව ඉච්ඡා සමග වැඩිම නිසා පටිච්ච වෙනවා. දැන් ඔබට විවිධාකාර ප්‍රකාශ කරන අලුත් ධර්ම කියනවා කියන්නේ. තියෙන බල තෝරලා දෙන්න දන්නේ නැහැ. කියන බල තේරුම් ගන්න දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. කැමැත්තට කියන්නේ ඉච්ඡා කියලා කියනවා. මහ ප්‍රාණ තහයන්දා. එහෙම නැත්නම් ඉච්ඡා කියන්නේ ඒක නෙමෙයි කියලා වෙන එකක් කියන්නේ නැහැ උත්තරේ. මිච්ඡා ඉච්ඡා කියන වචන හැදුවේ පද නිරුක්ති දකින්න නැතුව මේකේ අර්ථය දෙන්න බෑ. ඉච්ඡා කියන්නේ හිතවත්කම බැඳීම කැමැත්ත කියන අර්ථය. හිතවත්කම බැඳීම. ඉච්ඡා කියන්නේ ඉච්ඡා ඉච්ඡා. ඔය කියන කැමැත්තත් එක හා වුණාම ඉච්ඡා වෙනවා. මහා ප්‍රාණනේ ඔය. ඉච්ඡත්තේ වැඩිමේවත් ඉච්ඡත්තේ හා වීම නිසා ඉච්ඡා කියලා ඒ වචනේ හසුරුව කරනවා. එහෙනම් කැමැත්තෙන් වැදුනහම ඉච්ඡා වෙනවා. ඉච්ඡා යස්මා. හිතවත් ආයස්මතුනි. එතන ඉච්ඡා කියලා දෙනවා ඉච්ඡා කියලා දෙන්නේ නැහැ. අනේ ඉච්ඡා කියේ හිතවත් බව. දෙන්ගත්ු බව. ප්‍රියභාවේ කියන අර්ථය. ඒකත් එක වැදුණු මහ බයානකයි. ඉච්ඡා වෙනකොට ඒ ඉච්ඡාත්‍යස්සම ගහවුනොත් ඉච්ඡා වුණා. ඉච්ඡා වුණහම මහ බයානකයි සතර ගමට අහුණා. එයා ඉච්ඡා සමග හා වෙන්න එපා කියලායි බින්නේ. ඉච්ඡා වෙන්න එපා. පදේ නිරුක්තිය නැහැ දැකේ නැත්නම් අර්ථය තෝරගන්න බැහැ. ඒකයි විනාශයටපත් වෙන්නේ තේරුම් ගන්න බැරි. නැ ඉච්ඡා වීම ඉච්ඡත්වයේ සමග හා වීම අතරින්ද. බැදී වත් අතරින්ද. එතකොට ප්‍රධානකම බැඳිලා නැහැ. බැඳිලා නැහැ ඉච්ඡා නිදාම. ඉච්ඡා නිරෝධ න මම අත්තමාත්‍ති. ඉච්ඡා නිරෝධ කළ දැම්ම. මම අත්තේ ඉවරයි. මමය මගේ දෙකම නැහැ. රූපය හැම සම්භූත ඉවරයි. සම්භූත වෙන්නේ ඉච්ඡා සමග. ඉච්ඡත්වය හා උදාහම රූපයත් එක්ක. රූපේ දිනනවා. ඉච්ඡත්වයෙන් හා වුණේ නැත්නම් කැමැත්තෙන් හා වුණේ නැත්නම් අන්න රූපේ විභූතේ හේතුන් පරිච්ඡ සම්භූතං සම්භූත නැත විභූතයි හේතු හප්පෙච්ච නිසා හේතු නිරෝධං විභූතයි අං රූපේ විභූතේ න පුසන්ති පාස්ස රූප විභූත උරණං ඒ රූපේ ස්පර්ශ කිරීමෙන් හටගන්න ස්පර්ශයක් වෙන්නේ නැහැ චන්දලාගේ ස්පර්ශයක් නැහැ අන්න ස්පර්ශ නිරෝධ නී ඔක දකින්න ඕන ඉතින් මනසට අහුන පළියද සසර ගමනක් හැදෙන්නේ නැහැ මනසට රූපේ වුණාද චක්කු විඥානයේ පහළ වුණාට සද්දය ඇහුණාට සෝත විඥානයේ පහළ වුණාට ගන්ධය දැනුණාට ඝාන විඥානයේ පහළ වුණාට සතිය දැනුණාට දිවහා විඥානයේ පහළ වුණාට ස්පර්ශය දැනුණාට පොට්ටබ්බ විඥානයේ පහළ වුණාට මනසට වැටුණාට මනෝ විඥාන පහළ වුණාට සසර ගමට හේතු වෙන කැලේ ඒක නේ සාතන් වහන්සේපත් වෙන්නේ අන්න එතින් ඇහැ තියෙනවා පේනවා රූප තියෙනවා දැනෙනවා සද්ද ඇහෙනවා ඒවා දැනෙනවා ගන්ධය දැනෙනවා රසය දැනෙනවා අල්ලගත් එකක්වත් නැහැ ඉච්ඡා නැහැ ඒතන කැමැත්තෙන් බැඳිලා නැහැ මොනේ කැමැත්තෙන් බැඳීම අත්හැරීමට කියන අරිහත්ය ඇහැ තියෙනා රූප පේනවා අසුරු කරන බලාපොරොත්තුවක් නැහැ කන තියෙනා ශබ්ද ඇහෙනවා ඒව අසුරු කරන බලාපොරොත්තුවක් නැහැ නාසයේ තියෙනා ගඳ සුවඳ දැනෙනවා අසුරු කරන බලාපොරොත්තුවක් නැහැ දිව තියෙනවා රසය දැනෙනවා අසුරු කරන බලාපොරොත්තුවක් නැහැ. කය තියෙනවා පහස දැනෙනවා පහස වින්දනය කිරීමේ අසුරු කරන බලාපොරොත්තුවක් නැහැ. එවත් ආනන්ද මේ මෙවැනි සමාධිය මොකද්ද? මට මෙහෙම සමාධියක් තියෙනවා කියලා එක්තරා විසුණුන් වහන්සේ නමක් කියන. බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන හිතන් ඔය කාරණේ දේශනා කරනවා. ඕකට මම අහලා තිනවා අරිහත් ඵල සමාධියයි කියනවා කියලා. අන්න අරිහත් ඵල සමාධිය දැනින් නැති එකක් නෙවෙයි. පෙනින් නැති එකක් නෙවෙයි. පෙනීම නැති එකක්, දැනීම නැති එකක් නෙවෙයි අරිහත් ඵල සමාධිය කියන්නේ. දැනීම සහිතයි, හැඳිනීම සහිතයි. හැබැයි චන්ද රාගයෙන් තොරයි. මෙන්න මේ නිදහස් සමාධිය කියන අරිහත් ඵල සමාධිය. දැන් මේක දකින්න නැති සමහර අය හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා, අරමුණක් ගන්න එපා, ඔක්කොම අරමුණු ලයික් කරගම අරිහත්. දැන් මෙහෙමත් බලන් කියනවා. හැබැයි දහම දෙකගෙන නැහැ. ඉතින් එහෙම කරන්නේ යොත් අසඤ්ඤ වෙලා හිටන් අසඤ්ඤ සත්‍යයේ උපදින මාර්ගය පැහැදිලි. මලොත් එහෙම ඔක වල්ලා හිටන්. සංඥා අක්‍රීය වෙලා. අවිද්‍යාව දුරු වෙන ක්‍රමයක් ආවේ නැහැ. ඒක තමයි රහත්ඵලය කියලා රැවටිලා හිටිය. හැබැයි චතුර්ථ ඥානයේ සමාධියක් නිසා මහා කල්ප 500ක් කය පමණ පවත්තන, කර්ම ශක්තියෙන් කය පමණ පවත්තන අසඤ්ඤ සත්‍යයේ උපදින. මහා කල්ප 500 කවදා හරි ගෙවිලා ඉවරචාම ආයතනයක් අපහුවු. දැකපු නිවනක් නැහැ. නමුත් මෙහෙම හේතුත් අද බොහෝකට වෙන්නනවා. ඔය විදිහට සංඥා නිරෝධේ නිවනයි. එහෙනම් සියලුම සංඥා අත්හැරලා අපහා නිවනයි. ඔය ආදී වශයෙන්. ඉතින් දැනගන්න ඕනේ ධර්මයේ තියෙන එකක් සංගලාගය හක් කරලා නිවන් දැකීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පෙනීම ඇහි මහ කරලා නෙවෙයි, දැනීම එක හක් කරලා නෙවෙයි. එහෙම සමාධියක් තියෙනවා. ওই තත්ත්වෙන් අහක් කරපු කෙනාට නේව සංඥා නාසඤ්ඤායට සම්බන්ධින පුළුවන් අස්සමාපatti ලාභියෙකුට. ওই සංඥා වේදනා නිරෝධ කරන්න පුළුවන් ධර්ම සභාවක් තියෙනවා නිරෝධ සමාපත්තිය කියලා. ඒකටපත් වෙලා ඉන්න පුළුවන් හැබැයි යා ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා අත්හැරපු නිසා චන්දරාගේ දුරු කරපු නිසා සසර ගමනක් නැහැ ඉහත සුඛ වෙන්නේ ඒකේ ඉන්න. සබුණ කියලා ගන්න ක්‍රමයක් තියෙනවා හිතන්න නැතුව කියන්න නැතුව කරන්න නැතුව කියලා. එතකොටත් එහෙම ස්වභාවයක් දැනෙනවා හිතේ නැති. හැබැයි ඒක අසංය හත්යේ නිසා අවිද්‍යාව දුරු වෙන මාධ්‍යය නෙමෙයි. ඒක හොයන්න පුළුවන් කොහොමද? ඒ තත්ියේ ප්‍රගුණ කරපු යම් යෝගීන් ඉන්නවා. ඒකෙන් අහක් වෙච්ච ගමන්ම පොඩ්ඩක් එනවා තරහ එනවා. අහක් වෙලා ඉන්න ගමන් සැනසෙල්ලක් නැහැ. සුරු දෙන තරහ එනවා. ඒ ස්වභාවය ඒකයි. නෑ අරිහත්යේ පත්වෙච්ච කෙනාට මොනවා කළා තරහ ගන්නවන්න බෑ. ඇලීමක් ඇති කරවන්න බෑ, ගැටීමක් ඇති කරවන්න බෑ, මුලාවටපත් කරන්න බෑ. පියවි ස්වභාවයෙන් ඉන්නවා. මේකයි තියෙන වෙනස.